පරමපුරිස වූ බුදුපියාණන් වහන්ස ඔබ වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සසර කතරින් එතර වුණා වූ බුදුපියාණන් වහන්ස ඔබ වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්නතුනි පින්නතියනි, අද මීට පෙර දහම් දේශනා දෙකකදීම දේශනා කරන්නට යෙදුනේ අනිච්චානුපස්සනාව දුක්ඛානුපස්සනාව කියන මේ කාරණා දෙක පිළිබඳව සෑහෙන විස්තරයක්. ඒ වගේම අද බලාපොරොත්තු වෙන්නේ අනාත්මානුපස්සනාව පිළිබඳව වටිනා විස්තරයක් පෙන්වා දෙන්න. ඒ වගේම මේ දුක්ඛානුපස්සනාව පිළිබඳ අපි විග්‍රහ කළා. මේ අනිච්චානුපස්සනාවත් දුක්ඛානුපස්සනාවත් අනාත්මානුපස්සනාවත් කියන මේ කාරණා තුනට අනුපස්සනා කරනවා කියන වචනේ තිස්සෙලා තෝරාගෙන ඉන්න ඕනේ. හුඟක් වැදගත් දෙයක්. අනුපස්සනාව කිව්වහම කායානුපස්සනා කියන වචනෙකුත් තියෙනවා. කය ගැන සිහි කිරීම, කය ගැන මෙනෙහි කිරීම කියලා තමයි සාමාන්‍යයෙන් අදහස් කරලා දැන් කියන්නේ මේ කාලේ වෙනකොට. වේදනානුපස්සනාව කියන්නේ වේදනාව ගැන බැලීම, නැත්නම් වේදනාව සිහි කිරීම, වේදනාව මෙනෙහි කිරීම, ඔය ආදි වශයෙන් තමයි කියන්නේ. නමුත් අනුපස්සනා කියන වචනයෙන් ඊට වඩා ගැඹුරු තේරුමක් විග්‍රහ කරලා තියෙනවා. දිට්ඨි ප්‍රකරණේ, ඒ වගේම පිටකෝපදේශයේ, පටිසම්භිදා මග්ග ප්‍රකරණේ කියන මේ පොත්වල තමයි මේ යුගක් වැදගත් අටුවා විස්තර තියෙන්නේ. ඒ සංගායනාවේදී රහතන් වහන්සේලා විසින් දුන්න අටුවා. සංගායනාරූඪ දහම. ඒ නිසා හුඟක් වැදගත්. ඒවන් තෝරාගන්න ඕන වටිනා අර්ථ. ඒවැදී පෙන්නා තියෙන්නේ අනුපස්සනා කරනවා කියලා කියනකොට ඔවිත වඩා ගැඹුරු අර්ථයක්. අනිත්‍ය වශයෙන් බලන්න ඕන, නිත්‍ය වශයෙන් මුලාවෙන් බලන්නේ නැතුව. දුක්ඛ වශයෙන්ම හිතන්න ඕන, සුඛ වශයෙන් හිතන්නේ නැතුව. අනාත්ම වශයෙන් බලන්න ඕන, අත්ත කියන මුලාවෙන් හිතන්නේ නැතුව. ඒ වගේම අසුභ වාසයෙන් බලන්න ඕනේ, සුභ කියන උලාවෙන් හිතන්නේ නැතුව. මෙන්න මේ ටික කෙරෙන්න ඕනේ අනුපස්සනාවක. එන අනුපස්සනා කරනවා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ත අසුභ කියන ටිකෙන් බලමු. නිත්‍ය සුඛ අත්ත සුභ කියන මේ ටිකෙන් බලන්න ගියොත් එහෙම අනුපස්සනාව වෙන්නේ නැහැ. ඒ කියන්නේ යම්කිසි මේ සියල්ල කියලා කිව්ව අපි දැන් විග්‍රහ කරලා තියෙනවා නිතරම ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන් සියල්ල කියන්නේ කුමක්ද කියන කාරණේ පිළිබඳව. එතන මේ සියල්ල පිළිබඳව මේකේ සැපේකුත් තියෙනවනි කියලා හිතන්න පටන් ගත්තොත් අනුපස්සනා වෙන්නේ නැහැ. ඔක තේරුම් ගන්න ඕනේ වෙනස. සියල්ල පිළිබඳව සැපේකුත් තියෙනවනි කියලා හිතන්න ගියොත් ඒ ඥානෙ නෙමෙයි හිතුවේ. දුක්ඛේ ඥානං කියන සත්‍යයට අහු වෙන්නේ නැහැ එතකොට. ඒ වගේම ඥානෙන් දකින්න එක ක්‍රමයක්. වේදනා චෛතසිකයේ තිබෙනා වූ සැප දුක උපේක්ෂා කියන මේ කාරණා තුන බලලා සැපයකුත් තියෙනවා, දුකකුත් තියෙනවා, උපේක්ෂාවකුත් තියෙනවා කියලා ගන්න එක තව ක්‍රමයක්. එතස සැප දුක උපේක්ෂා කියන මේ තුනක් මේ ලෞකික දහම් වල තියෙනවා. එහෙම දැනෙනවා. ඒත් නමුත් මෙතන යදා පඤ්ඤාය පස්සති කියන වචනේ පෙන්වන ප්‍රඥාවෙන් දැකිය යුතු දෙයක් තියෙනවා. සබ්බේ සංඛාර අනිච්චාති, සබ්බේ සංඛාර දුක්ඛාති, සබ්බේ ධම්මා අනාත්තාති කියලා මේ විදිහට ප්‍රඥාවෙන් දකින්න කියලා පෙන්නනවා. එතකොට යමක් අනිච්ච නම් ඒ වාගේම ඒ අනිච්ච දේ දුකෙනුත් පිරලා තියෙනවා. අනිච්ච සියල්ලම දුකයි කියලා දකින්න ක්‍රමයක් තියෙනවා. ඒ රායි තර්කයක් එන්න පුළුවන් ඔකේ සැපකුත් තියෙනවනේ කියලා. සැප ස්වභාවයක් වැටහෙනවා. ඒ බලන්නේ චේතනා මූල් කරගෙන. චේතනාවෙන් චේතනාවෙන් බලනවා, ප්‍රඥාවෙන් නෙමෙයි බලන්නේ, චේතනාවට මුල් තැන දෙනවා. ඒ වගේම වේදනාවේ ස්වභාවය බලනවා, වේදනා චෛතසිකයේ ස්වභාවය. අන්නේ වේදනා චෛතසිකයේ ස්වභාවය බැලුවොත් තමයි අපිට එහෙම මුලා සහගතව හිතුණා වෙන්නේ. මොකද අවිද්‍යාවෙන් හටගත්ත සිහි කිරීමකින් කවදාවත් යථාබෝධය ලබන්න බෑ. අවිද්‍යාව මුල් කරගෙන හටගත්ත ක්‍රියාකලාපයක් තමයි මේ නාම රූප පද්ධතිය. එතරේ අවිද්‍යාව මුල් කරගත්ත නම් ඊට පරස්පර ඒක ඊට සම්බන්ධ නැති. ප්‍රඥා කියනවා චෛතසිකයේ මෙහෙයවල තමයි ධම්ම අවබෝධ කරගන්න ඕනේ. ඒ නිසා තමයි සබ්බේ සංඛාර අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සතිය කියලා කියන්නේ ප්‍රඥාවෙන් දකින්න. එතරේ එතනත් පෙන්නනවා අත ඒ වගේම අත නිබ්බින්දති දුක්ඛේ කියලා වචනය. එදාට දුකෙහි බැඳෙන්නේ නැහැ කියලා අපි ඔක විග්‍රහ කළේ දුකෙහි කලකිරෙනවා කියලා තමයි මුග දිනේ කියන්නේ. ස්වභාවිකව කවුරුත් දකින දුකේ නම් හැමදාම කලකිරෙනවා. ඒකේ ස්වභාවය. ඒකට බෞද්ධ වෙන්න ඕනේ නැහැ. අනික ස්වභාවික දුකේ කලකිරෙනවා. දුක දුකේ නම් කලකිරෙනවා. ඒ නිසා ඒක ඊට වඩා ගැඹුරු දෙයක් මෙතන පෙන්නනවා. දුක යනු කාමයේට නමකි. බය යනු කාමයේට නමකි. මඩ යනු කාමයේට නමකි. ගිනි යනු කාමයේට නමකි. මේ ආරේ විනේ නැත්නම් මේ බුද්ධ ශාසනයේ දින කාමයේට කියන අර්ථය. කාමයේ කියන්නේ සුඛ වශයෙන් ගන්න එක. ලෝකයන් ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් තියෙනවනම් ඒවා සැප වශයෙන් ගන්න එක තමයි කාමයේ ස්වභාවය. ඒවා හරි වටිනා දේවල් කියලා හොඳ සුඛ සුව දෙන දේවල් කියලා ඒ සංකල්පයෙන් ඇති කරගෙන ගත්තහම ඒකට කියනවා සංකල්පිත රාගයට කාමයේ කියලා. ඒ කියන්නේ ප්‍රියමනාප වස්තු ලෝකේ විද්‍යාමාන වෙනවා. ඒවා කෙරෙහි ඇති කරගන්න සංකල්පිත රාගයක් තියෙනවා. ඒකටයි මේ කාමයේ කියන්නේ. අන්නේ සංකල්පිත රාගයක් ඇති කරගත්තාම ඒක සුඛයි කියලා අපි නිගමනය කරගන්න. ඒ සුවය හොයාගෙන තමයි මේ හඹාගෙන යන්නේ. එහෙම සුවයක් නැත්නම් ලෝක සත්‍යෙ සැරිසරන්නේ නැහැ. හැබැයි මේ සුවය මොකද්ද? ප්‍රඥාවෙන් දකින්නකොට වැදගත් දෙයක් දකින්න ඕනේ. මේක ඉස්සෙල්ලා අපි ටික ටික විග්‍රහ කරලා තියෙනවා, නැවත මතු කරලා තියෙන්නේ. මෙයා හොඳින් තේරුම් ගන්න අවශ්‍ය නිසා. මොකද දැන් මෙහෙම උපමාවකින් තෝරා ගන්න ඕනේ. දැන් බලීස සූත්‍රයේ කියන සූත්‍රයක් තියෙනවා. බිලිය උපමා කරගෙන දේශනා කරපු දේශනා. බිලිය කොක්ක උපමා කරගෙන. බිලිය බාන බුද්දලිය උපමා කරගෙන. අන්න ඒ ආකාරයෙන් බලන්න ඕනේ මේ බිලියේ තිබෙන්නා වූ අග ගහන හැම ගැන. මාළුවේ කල්ලන්න ඕන. ඒ මාළු අල්ලන මිනිසයා. බිලිය කොක්කේ අගට හැමක් අමුණනවා. හැබැයි මාළුවාට මේ හැම හරි රසයි. ඒ නිසා ඌ හැම විලින්. අර බිලී කොක්ක කිල්ල බලාපොරොත්තුවක් උගේ නැහැ. හැබැයි අර රස ආහාරයේ ඌට ඌ ප්‍රිය කරන ආහාරයේ ඒක ගහලා තියෙනවා. ඌ ඒක ගිලිනවා. ඒක ඌට ප්‍රියයි. දැන් පැත්තකින් අපි දන්නවා ඌට තේරෙන්නේ නැති නිසා ඌ ඒක ගිලිනවා. අපි පැත්තකින් දා බලා ඉන්නා මේ කවාගේ මෝඩයෙක් ඌ මේක ගිල්ල හිටන් මේ බිලී කොක්ක යමිනිච්ච හැටි කිය. මුගේ මෝඩකම මුගේ නදන්නකමනේ කියලා. දන්නවනම් කවදාවත් මු එක ගිලින්නේ නැහැ. ඒක මර උගුලක් කියලා දකි. ඒකේ පැටලිලා තමයි මේ කොක්කේ පැටලුනේ කියලා දකි. මෙන්න මේවාගේ චන්දරාගය, ඉච්ඡාව, තණ්හාව ආදී වචන වලින් කියන්නේ මේ බිලි කොක්කට උපමා කරලා තියෙන්නේ. ඔය කියන මනවඩන රූප, මනවඩන ශබ්ද, මනවඩන ගන්ධ, මනවඩන රස, මනවඩන පොට්ටබ්බ, මනවඩන ධර්ම කියන ඒවා තමයි ගහලා තියෙන හැම. මෙන්න මේක මේ විදිහට ප්‍රඥාවෙන් දැක්කහ. ඇමක් කොහමද හොඳයි කියලා ගන්න. මෙන්න මේ විදිහට තමන්ට තේරෙන්න පටන් ගන්න. මෙන්න මේකට කියනවා කාමය දුකයි කියලා. ඒ තමයි ප්‍රඥාවේ නිගමනය. අවිද්‍යාවේ නිගමනයේ කාමය සැපයි. ප්‍රඥාවේ නිගමනයේ කාමය දුකයි. එහෙනම් දුක කියනවා කොහොමද දුකයි? දුක උලක් වාගේ දකින්න. සුඛ කියන ඒවා කාමයේ නම් දුකක් වාගේ දකින්න. දැන් මෙහෙමයි පෙන්නන. ඒතර බලපුවාම සියල්ල දුකයි කියලා ප්‍රඥාව නිගමනයේ. මෙහෙමයි ප්‍රඥාව නිගමනයේ ගන්නෙ. සියල්ල දුකයි කියන එක හැදෙන ආකාරය. ඒතර තර්කවාද නැහැ. තර්කවාද කරන්න දෙයක් නැහැ. යථාර්ථය දැනගත්තා. මෙන්න මේ ක්‍රමයේ තෝරා ගන්න ඕනේ සියල්ල දුකයි කියන ආකාරය මොකද්ද කියලා. එතකොට අත නිබ්බින්දති දුක්ඛේ කියලා කිව්වේ. ඔන්න ඔය කාමයෝ දුකයි කිව්වේ කි. කාමයන්ගේ කලකිරෙනවා. එන්න කාමයන් පිළිබඳව නොබැඳෙන සත්‍යයටපත් වෙනවා. අන්න කාමයන්ගේ නොබැඳුනා නම් අර මේ එම නැන්නම් අර බිලිය කොක්ක ගැලෙව්වා වගේ බිලියෙන් මිදුණා. ඒතර මොකද වෙන්නේ? චන්දරාගේ මිදීමට කියනවා බිලියෙන් මිදුණා කියලා. බිලියෙන් මිදුණා නැවත වාරයක් ඔකට අහු නැන්නම් ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස පායස ගිනි දෙන සසර ගමනට අහු වෙන්නේ නැහැ, නවතිනවා. ගමන ඉවරයි. මෙන්න මේකයි මේ ක්‍රමී. ඒ නිසා මේක තෝරා ගන්න ඕනේ මේ විදිහට. ඔය දුක්ඛානුපස්සනාව කියන වචනේ කියනකොට ඒ දුක්ඛානුපස්සනාවේදී බලන්න කිව්වේ මොකද්ද කියේ. ඒතර මෙතන විග්‍රහයක් තියෙනවා තෝරා ගන්න වැදගත් දෙයක්. ඒකෙන් පෙන්නන්නේ මේ දුක් තුනක් විග්‍රහ කරනවා. තිස්සෝ දුක්ඛා කියලා මේක විග්‍රහ කරනවා. පිටකෝපදේශය කියන විශේෂ වැදගත් අටුවා ග්‍රන්ථයකත් මේ විග්‍රහය තියෙනවා. ඒ වගේම මේවා පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ පොත්වලත් ඒ විදිහටම විග්‍රහ වෙනවා. දුක් තුනයි තුනක් විග්‍රහ කරනවා. දුක් තුනක් තියෙනවා කියලා. මොකද මේ දුක් තුනක් ඇති කරන්නේ මේ ලෝකේම සියල්ල සංකතයි. සංකතයි කියන්නේ සංස්කරණේ වෙච්චා. සකස් වෙච්චා. නිකන් හැදින්නේ නැහැ කිසිම දෙයක්. අහේතුක වාදයක් නෙමෙයි. හේතුවක ඵලයක්. හේතුවක් හේතු කොටගෙන හේතු එකක් නෙමෙයි, බොහෝ හේතු වෙන්න පුළුවන්. හේතු කොටගෙන යම් ඵලයක් හට ගන්නවා නම් අන්න ඒ ඵලයේ සකස් වීප්ත එකක්. හේතුන් නිසා සකස් වෙච්ච දෙයක්. ඒ නිසා කියනවා සකස් වෙච්ච ඒවාට සංකත කියලා. දැන් ලෝකේට ඇති යම් තාක් ඇද්ද අපි අර ඉස්සෙල්ලා කියා දුන්න ඇස රූපේ චක්කු විඥානේ චක්කු සම්පස්සජා වේදනා කන ශබ්දේ සෝත විඥානේ සෝත සම්පස්සජා වේදනා ආදි වශයෙන් ඇසකන දිවනාසී ශාරීරිය මන කියන මේ හයම බලන හැටි. ওই ටිකට සියල්ල අහු වුණා. ওই ට පිටතර ලෝකයයි කියලා 31 තලයේ තුර පෙන්වන්න තව පොඩ්ඩක්වත් ඉතුරු නැහැ. එහෙනම් මෙන්න මේ කියන ලෝකයට ඇවිත් සියල්ල සකස් වෙච්චා. නිකන් හැදිච්චා නෙමෙයි. හේතුක බල වශයෙන් හේතු බල වශයෙන් සකස් වෙච්චා. මෙන්න මේවට කියනවා සංකත. ඔය කුමක් හෝ වේවා යම් සංකතයක් හටගත්තද. ඒ හටගත් සංකතයේ ඒ කියනවා ලක්ෂණ තුනක්. උප්පාදෝ සංකත ලක්ෂණ. ඒ කියන්නේ පෙර නොතිවි යම් මොහතකදී හේතුවක ඵලයක් වශයෙන් උපදිනවා. මෙන්න මේක සංකත ලක්ෂණය. ඒක සංකාර දුක්ඛතාවෙන් යුක්තයි. ඒ කියන්නේ නිකන් උපදින්නේ නැහැ. සංස්කරණයක් සකස් වීමක් තියෙන්න ඕන. සකස් කිරීමට වෙහෙසක් තියෙන්න ඕන. ඒ සකස් කිරීම සිද්ධ කරනවා යම් කිසි උත්සාහයක වීරියක ඵලයක් වශයෙන්. බාහිර ලෝකෙ තියෙනවා මා සකස් වෙන. බැරිලා හරිය අපි අපේ ඇතුළට ගන්න ගියොත් සකස් කරලා ගන්න ඕන. සකස් කරන දුකට අපි කොටු වෙනවා. අන්න ඒක තමයි දුක කියන්නේ එකක්, දුක විඳිනවා කියන්නේ එකක්. ඔක වෙනස තෝරා ගන්න ඕන නැකි වේකයි. දුක ඇසුරට ගත්තොත් තමයි ඒක විඳින්න සිද්ධ වෙන්නේ. එතකොට මේ සංකාර දුක්ඛේ විඳින්න සිද්ධ වෙනවා නැත්නම් ගොඩනගන දුක්ඛයන් විඳින්න සිද්ධ වෙන නිසා. ඒවා අපි ඈත් කරලා දැම්මෝ. ඉවත් කර ගත්තොත් ඒක චන්දරාගෙන් ඉවත් කරලා පැත්තකට දැම්මෝ. අනවශ්‍ය දේවල් එකතු කරන්නේ නැතුව හිටියොත් ඒවට එන වෙහෙස බහන්සිය දුර වෙලා යනවා. ඒකයි වෙන්නේ. එතකොට අනික තමයි වයෝ සංකත ලක්ෂණ. වය කියලා කියන්නේ වෙනසීමක් තියෙනවා. ඉපදුනා යමක් ඒක වෙනසීමක් තියෙනවා. විනාශයක් තියෙනවා. ඒක සංකත ලක්ෂණය. නැන සංකතයක තියෙන ලක්ෂණය. ඒකට කියනවා විපරිණාම දුක්ඛ. ඒකේ ස්වභාවය විපරිණාම දුක්ඛයි. විනාශීට පරිණාම වීමේ දුක. ඒකෙන් එකේ තියෙන ওই දුක්වල ස්වභාවය. සංකතයක තිබෙන්නා වූ ඔය දුක් තුනමේ නැහැ. එතකොට අඤ්ඤත්තං සංකත ලක්ෂණ. අඤ්ඤතාවය කියලාපත් වෙනවා. ඒ කියන්නේ උපදුන හැම එකම අඤ්ඤතාවයක්. ඔක විග්‍රහ කරලා දෙනවා ඒ නැහැ. අඤ්ඤතාවය කියන එකට කියනවා දුක දුක්ඛතා. මොහතක් ගානේ අඤ්ඤතාවය කියලාපත් වෙනවා. ඔය සංකතයක් නැත්නම් සකස් වෙච්ච එක. ඇහැ සංකතයක්, කන සංකතයක්, නාසය සංකතයක්, දිව සංකතයක්, කය සංකතයක්, මන සංකතයක්, ඔය හැම එකක්ම සංකත. ඔය අන්‍යතාවයන්ටපත් වෙනවා. අනිත්‍යයෙන්ට පත් වෙනවා කියන්නේ එකක්. වයසට යනවා කියන්නේ තව එකක්. වයසට යන එකට කියනවා විපරිණාම ලක්ෂණ. අනිත්‍යයට පත් වීම කියනවා දැන් අපි හිතමු යම් කිසි විදිහක ශරීරයේ විසක් වැදුනා. ශරීරයේ විසක් වැදුනා නම් අනිත්‍යයකට පත් වෙනවා. ඇඟ ඉදිමෙනවා. දැවිල්ල හැදෙනවා, පළු මතු වෙනවා. ඒවා වයසට යනවා නෙමෙයි. අනිත්‍යය කියන්නේ අන්න එහෙම ඒවට. එතකොට ඒ වගේ යම් කිසි විදිහක මොනවා හරි වසවිතක් වැදුනා වගේම කෑමක් විස වුණා. අනිත්‍යයකට පත් වෙනවා. පහරක් ගැහුවා. වැවිර හිටිනා පුරු ගහනවා කියන්නේ අනිත්‍යයකට පත් වෙනවා. කැපුවා කෙටුවා. කැපිලා ගියා පැඩිලා ගියා කියන්නේ දෙවුන සත්‍ය වෙනස් වෙලා අනිත්‍යයකට පත් වෙනවා. ඉඳගෙන හිටියා. තට්ටම් රිදෙන්න පටන් ගත්තා. අනිත්‍යයකට පත් වෙනවා. අනිත් පැත්තට හැරුණා. ටිකක් වෙලා හිටියා. ඉඳ බැරුව ගියා. මොකක් වුණාද? තිබුණ සත්‍ය වෙනස් වෙලා අනිත්‍යයකට පත් වෙනවා. මෙන්න මේ අනිත්‍යයකට පත් වීම නිසා දුක දුක යහට ගන්නවා. හුස්මක් ගත්තා. අරගෙන තියාගෙන ඉන්න බලන්න. ඉන්න බෑ. මොකද දැන් එක ගත්තේ සුවේෙන් අරන් ගියා පොඩ්ඩක් කරන්න වෙහෙසේනවා. ආපහු අරින්න ඕනේ. ආපහු වෙලා ඉන්න බෑ. ආය අදින්න ඕනේ. ඔය මොහොතක් ගන්න අනිත්‍යයකට පත් වීම වෙහෙසේනවා. ඕක තමයි අනිත්‍යය කියන්නේ. වයසට යෑම කියන්නේ දෙවෙනි. ඔය අතරදී වයසටත් යනවා. යන්නේ යම් කිසි දියක් තියෙනවා. ඒ කාලේ අවසානී කරත් යනවා. ඒක විපරිණාම ලක්ෂණ. ඔය අනිත්‍ය ලක්ෂණයි විපරිණාම ලක්ෂණයි දෙක වෙනම තෝරා ගන්න ඕනේ. ඔන්නේ අනිත්‍ය ලක්ෂණේ ඇති වෙනකොට තමයි අනිච්ච වෙන්නේ. නැනක් පිළින්නේ. දැන් ඔය අනිත්‍ය ලක්ෂණයයි පිළීමයි දෙකේ සම්බන්ධතාවය දකින්න ඕන. අන්න ඒ වගේම තමයි දුක ලක්ෂණේ දකිනකොට ඔන්න ඔය කියන්නව දුකක් ඇති වෙන හැටි දකින්නව දුක ඇති වෙනකොට මොකද කරන්නේ? අර පිළීමේ දුක ඇති වෙනවා එක පැත්තකට ඉන්නවා ඉන්න බෑ ඒ පැත්තට පිළින්න පටන් ගන්නවා. දැන් අපිට ආයතරයක් වැඩක් කරන්න වෙනවා. මොකද? කය අනිත් පැත්තට හරවන්න ක්‍රියාවක් කරන්න වෙනවා. කාය සංකාරය ගොඩනගා ගන්න වෙනවා. උත්සාහ කරලා වීර්ය කරලා අනිත් පැත්තට හැරෙනවා. දැන් මුළු ජීවිත කාලයම ඕක කරනවා. හැබැයි අපි හිතන්නේ නැහැ ඒකේ වෙහෙතක් තියෙන බව වෙන ආස්වාදයකට බැඳලා ආස්වාදියා ගැන හිත හිතා ඕක කරනකොට. මෙන්න මේක තමයි ආස්වාදී දිහා බලන්න ගියොත් මේ දුක බලන්න බැරුව යනවා. වැටහෙන්නේ නැතු යනවා. අපි අනන්ත දුකක් විදවිධානයේදී යන්නේ කියන එක වැටහෙන්නේ නැති වෙනවා. ඒක සිහි කරන්නේ නැති නිසා. සැප සිහි කරන්න ගියොත් අනුපස්සනා වෙන්නේ නැහැ කියන්නේ ඕකයි. එහෙනම් විදර්ශනා වඩන්න බැහැ. සැප සිහි කර කර. සැප කියන එක මායාවක් බව දකින්න ඕනේ. ඒ සිහි කරනකොටම දකින්නේ එහෙමයි. සැප දුක වශයෙන් දකින්න පුරුදු වෙන්න ඕනේ. දුක උලක් වශයෙන් දකින්න පුරුදු වෙන්න ඕනේ. යම් උපේක්ෂාවක් තියෙනවා නම් ඒකත් ඔය කියන්නා වූ ලක්ෂණ තුනේ යුක්තා කියලා දකින්න ඕනේ. මොනවද? ගොඩනගෙනකොට නැගින්නා වූ සංඛාර දුක්ඛතාවයේ දකින්න ඕනේ. ඒක ඇති වෙන්නා වූ වෙනසීමේ විපරිණාම දුක්ඛතාවයේ දකින්නත් ඕනේ. අනිත්‍යයටපත් වීමේ තිවෙන්නා වූ තෙලෙන දුක දුක්ඛයක් ඒකෙත් තියෙනවා. ඒක දකින්නත් ඕනේ. ඒකේ යුක්තයි කියලා තේරුම් ගන්න ඕනේ. එහෙනම් ඔය සැප දුක් උපේක්ෂා කියන සියලු වේදනාවන්ගෙන් වේදනාවේ ස්වභාවය ඔය හැම එකකම තියෙන ඔය විදිහටයි දුක් තුනක් ගෙන දෙන. සිහි කරන්නේ නැති නිසා මේ දුක තේරෙන්නේ නැති. සැප වශයෙන් සිහි කරන්න එපා අනුපස්සනා කරනකොට කිය ඔය හේතුව උට. දැන් මේක අපි ඉස්සෙල්ලා කියා දුන්නේ මොකද? ඔය දුක්ඛානුපස්සනාව වළනකොට සැපයි සැපයි කියන කොටසත් තමයි මේ දුක්ඛානුපස්සනාවේදී භයානක බව දකින්න ඕන. පංචකාමියෝ සැපයි සැපයි කියලා ගන්න එක මහා භයානකයි. ඒක මරවුගුලක්. ඒක ඇමක් නේ. මෙන්න මේ ආකාරයෙන් දැක්කහම ඒකට බය වෙනවා. අන්න ඒක තමයි ඒකේ ස්වභාවය. ඒකට බය වුණාම මොකද වෙන්නේ? අන්න ඒකයි දකින්නවා. දුකක් එනකොට ආස්වාදී කියන එක ගෙවිලා යනකොට අපි විවිධාකාරයකින් ඒක නිෂ්පාදනය කරන්න මහන්සි වෙනවා. ඒක හොඳයි කියලා ගත්තොත් අපි කොච්චර හරි කරන්නේ ගැනීමට කය මෙහෙසවනවා, හිත වෙහෙසවනවා. ඒ වගේම හිත කය වචනේ ක්‍රියාත්මක කරමින් ඒ පැත්තට නැඹුරු වෙලා සතර ගමනක් පසුපස හඹා යනවා. හඹා යන මොහොතක් ගන්න හිද්ද වෙන්නේ සංඛාර දුක්ඛේ. ඒක තමයි කිව්වේ දුක්ඛානුපස්සනාවෙන් සංඛාර දුක්ඛේ දකින්න කියලා. අනිච්චානුපස්සනාවෙන් දුක්ඛ දුක්ඛේ දකින්න ප්‍රදාන කරගෙන. ඒතර දුක්ඛ දුක්ඛේ මුල් කරගෙන සංඛාර දුක්ඛයක් දකින්නවා විපරිණාම දුක්ඛයක් දකින්නවා. ඒ දුක්ඛානුපස්සනාවේදී සංඛාර දුක්ඛේ මුල් කරගෙන දුක දුක්ඛයක් දකින්නවා ඒ වගේ පරිණාම දුක්ඛයක් දකින්නවා. දැන් ওই ටික අපි ඉතෙල්ලා කියා දුන්නේ වල පොඩ්ඩක් ඔය අලුත් කරලා මතක් කරලා දුන්නේ. ওই විදිහට ඒව දකින්න ඕනේ. දැන් වැදගත්ම දේ තමයි අනාත්මානුපස්සනාව. දැන් ওই තුනම දකින්න ඕනේ. මාර්ගඵල අවබෝධ කරගීමට මේ තුනම දැක ගන්න ඕනේ. එකක් මුල් කරගෙන අනිත් තුන දකින්න ඕනේ. සද්ධාධිකය අනිච්චානුපස්සනාවෙන් දකින්න. මුල් කරගෙන. දුක්ඛානුපස්සනාව අනාත්මානුපස්සනාවත් දකින්න. වීරියාදිකයා දුක්ඛානුපස්සනාව මුල් කරගෙන අර කියන අනිත්‍යානුපස්සනාවත් දකිනවා අනාත්මානුපස්සනාවත් දකින්න. ප්‍රඥාදිකයා අනාත්මානුපස්සනාව මුල් කරගෙන අනිත්‍යානුපස්සනාවයි දුක්ඛානුපස්සනාවයි මේ දෙක සිහි කරගන්නවා දකින්න. මේකයි ක්‍රමී. එහෙනම් දැන් අනාත්මානුපස්සනාව බලන්න හරි වැදගත් දෙයක් තියෙනවා. අනත්ත තෝරාගෙන ඉන්න ඕන. අද පැටලිලාම තියෙන දෙනා අනාත්ත කියන්න ගිය ගම අනාත්ම කියන්න පුරුදු වෙලා තියෙන සංස්කෘත ගන්න. අනාත්ත කියන්නේ මොකද? අනාත්මයි. අනාත්ම කියන්නේ මොකද? ආත්මයක් නෑ. දැන් ඉතින් සක්කාය දිට්ඨියත් විදෙයිද? වැටුණාද ඒ තරම? අත්‍යවශ්‍ය දෙයක් තියෙනවා. සෝතාපන්න ඵලයට පත් වෙන්න අත්‍යවශ්‍ය දෙයක් තියෙනවා. මේ සක්කාය දිට්ඨිය දැනගන්න ඕන. සක්කාය දිට්ඨිය හැදෙන හැටි දැනගන්න ඕන. සක්කාය දිට්ඨිය නිරෝධ වෙන හැටි දැනගන්න ඕන. සක්කාය දිට්ඨිය නිරෝධ කරන ක්‍රමයේ දැනගන්න ඕන. විතිකිච්ඡා මොකද්ද කියලා දැනගන්න ඕන. විතිකිච්ඡා ගොඩ නැගෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕන. විතිකිච්ඡාව නිරෝධ කරන්නේ කොහොමද දැනගන්න ඕන. විතිකිච්ඡාව නිරෝධ කරන මාර්ගය දැනගන්න ඕන. සීලබ්බත පරාමාසය මොකද්ද කියලා දැනගන්න ඕන. සීලබ්බත පරාමාසය කොහොමද හටගන්න හේතුව මොකද්ද කියලා දකින්න ඕන. ඒක නිරෝධ කරන්නේ කොහොමද කියලා දකින්න ඕන. ඒකේ මාර්ගය දැනගන්න ඕන. අන්‍ය සාස්ත්‍රවරු සරණ යන්නේ ඇයි කියලා දැනගන්න ඕන. අන්‍ය සාස්ත්‍රවරුන්ගේ සරණ නවත්තන්නේ කොහොමද කියලා දැනගන්න ඕන. මෙන්න මේ ටික දැනගත්තාම අපිට සක්කාය දිට්ඨිය තියෙනවද නැද්ද කියලා අපිටම බලාගත්තා. විතිකිච්ඡාව තියෙනවද නැද්ද කියලා අපිටම බලාගත්තා. සීලබ්බත පරාමාසය තියෙනවද නැද්ද කියලා අපිටම බලාගත්තා. ඒක අත්‍යවශ්‍ය දෙයක්. පටන් ගත්තේ සෝවාන් වෙන්නේ කොහොමද කියන එක විග්‍රහ කරන්න. එහෙනම් ඔබ තෝරා ගන්න ඕනේ. එහෙනම් ඕක තෝරා ගන්න ඉස්සෙල්ලා අපි දකින්න ඕනේ. අත්ත කියන්නේ මොකද්ද? ආත්ම කියන්නේ මොකද්ද? අනත්ත කියන්නේ මොකද්ද? අනාත්ම කියන්නේ මොකද්ද? ආත්ම අනාත්ම කාගේද? අත්ත අනත්ත කාගේද? මේ දේශනා ටික වෙනම තෝරා ගන්න ඕනේ. බුදුපියාණන් වහන්සේ දේශනා කර මේ බුදු දහම මුල් කරගෙන මේ විග්‍රහ වෙන අත්ත අනත්ත කියන වචන දෙක. වෛදික බමුණන් ඒකට නෙමෙයි වෛදික බමුණන් භාවිතා කරපු වචන දෙකක් තියෙනවා ආත්ම අනාත්ම කියලා. දැන් මේ අත්ත අනත්ත කියන වචන ආත්ම අනාත්ම කියන වචන හා සම්බන්ධ කරලා ගත්තොත් ලොකු අමාරුවක් වැටෙනවා. මේකේ වෙනස තෝරා ගන්න ඕන. ඒක තෝරා ගන්න නම් මොකද්ද අත්ත කිව්වේ අය? ඊ අය මොකද්ද අත්ත කියන එකට? ආත්ම කියලා ඒගොල්ලෝ මොකද්ද කිව්වේ? අනාත්ම කිව්වේ මොකේද? ඒ වෛද්‍යක බබුණන් අනාත්ම කියපිට විශේෂයෙන් තෝරා ගන්න ඕන. මොකද අපි හැමදාම පුරුදුලා තියෙනවා රූපය අනාත්මයි, වේදන අනාත්මයි, සංඥා අනාත්මයි ආදී වශයෙන් කියන්න. සංකාර අනාත්මයි, විඥාන අනාත්මයි කියන. දැන් අපි මෙහෙම කියන්න පුරුදු වෙලා තියෙනවා. දැන් අපි හොයලා බලන්න ඕනේ මේ ආත්ම අනාත්ම කියන වචන දෙක අපිට ඇඳගන්නේ නැතුව මේකේ වෛදික බමුණන් මොන අදහසින්ද කිව්වේ කියලා. වෛදික බමුණන් කියන්නේ වේද ශාස්ත්‍රයේ දරපු බ්‍රාහ්මණ කොට්ටාස. ඒගොල්ලෝ මොකද්ද මේ කිව්වේ කියන එක විග්‍රහ කරලා බලා ගන්න ඕනේ. මේක බලා ගැනීමේදී වැදගත් දෙයක් තියෙනවා. මේ ආත්ම දෘෂ්ටිය කියලා වචනයක් අපි අහලා තියෙනවා. මේ වචනේ ලෝකයට මතු කරගත්තේ අනුසය වතින් තියෙන අත්තානු දිට්ටි කියන වචනේ පෙන්නපු. ඔය ආත්මානු දෘෂ්ටිය කියන වචනයක් අරගෙන තියෙනවා ඒ වෛදික බමුණන්. අන්න ඒක මතුනේ මොන අදහසක් නිසාද? මොකක් නිසාද? මෙන්න මේක හොයලා වල්ලා ඉන්න ඕන. ඊ අය මම කිව්වේ මොකේද? ඒ වගේම ඒ මම කියන වචනයක් අරගෙන ඒ පිළිබඳව ගත්ත අදහස මොකක්ද? මෙන්න මේක හොයලා බලන්න ඕනේ. විශේෂයෙන්ම ඔය කියන සක්කාය දිට්ඨිය තෝරා ගන්න ඉස්සෙල්ලා කළ යුතු වැඩ. ආත්ම දෘෂ්ටිය කියන්නේ මොකද්ද කියලා හොයාගෙන ඉන්න ඕනේ. අන්න එතකොට තමයි සක්කාය වෙනම තෝරා ගන්න ඕනේ. ආත්ම කියන එක වෙනම තෝරා ගන්න ඕනේ. සක්කායට ආත්ම දෘෂ්ටියක් දැම්මහම සක්කාය දිට්ඨිය වෙනවා. ආත්ම දෘෂ්ටිය සක්කාය තුලට දැම්මහම තමයි සක්කාය දිට්ඨිය කියන එක හැදෙන්නේ. බබුණෝ දැක්ක ආත්ම දෘෂ්ටිය සක්කාය තුලට සිංගෙව්වෝ. අපි කොටු වෙනවා ආත්ම දෘෂ්ටියට. බබුණොත් කොටු වෙලා හිටිය ආත්ම දෘෂ්ටියට එන්නම් සක්කාය දිට්ඨියට. දැන් මේක හොඳට විග්‍රහ කරලා ගන්න ඕනේ. එතකොටයි තේරෙන්න පටන් ගන්න. කොහොමද මේක සිද්ධ වෙන්නේ? දැන් අපි දකින්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. යම්කිසි ආත්ම කියන වචනයක් ඇති වෙන්න ක්‍රමයක් තියෙනවා ඒ බබුණන්. මේ බබුණ අතර එක්තරා පිටිසක් හිටියා. භාවනානි යෝගිය මේ භාවනා කරලා හිටන් දිවස් ලබනවා. බබුණන්ගේ ආචාර මුල් කාලේ ඉරිසිවරුන්ගේ පවා ඉඳන් ආපු දෙයක් ඔය. ලෞකික ධ්‍යානලාභී. ඒ සමාධියක් වඩනකොට ඒ සමාධියෙන් පේන්න පටන් ගන්නවා. ඒ මට්ටමනේ දිවස් 15. ඔකොටම නෙමෙයි එක්තරා පිරිසක. මෙන්න මේ දිවස් 15 වුණාම ඒගොල්ලෝ බලනවා. පෙර කොහොමද හිටියේ මම? හිටියද කියලා බලනකොට පේන්න පටන් ගන්නවා ඉස්සෙල්ලා හිටපු හැටි. පෙර භවයක් දකින්න. ඒ පෙර අද්භවයේ හිටිය හැටි බලනකොට සංඥාවක් හට ගන්නවා. මම ඉස්සර ඉඳලා තියෙනවා. මම මෙන්න මෙහෙම හිටියා. මිනිස්සෙක් කියලා හිටියන දකින්න. පෙර මිනිස්සෙක් කියලා හිටියා. එතකොට මෙන්න මෙහෙමයි හිටියේ. මේ මේ ආකාරයෙන් හිටියේ. මෙන්න මේ ප්‍රදේශයකයි හිටියේ. මේ ආදිවාසී විස්තර දකින්න. මම එදා හිටියේ එතන. අද මෙතන. කොහොම හැංගීමක් ඒ? ඊට තව ඇතර බලව. එතන මම එතෙන්ට ආවේ මේ හහවල් තැන ඉඳලා. තවත් එහා අද්භවයක් පේනවා. ඔහොම බලාගෙන බලාගෙන යනකොට මම බොහෝම ඈත ඉඳලා එනවා කියලා පේනවා. ওই දිවසට පේන හැටි. බුදු පියාණන් වහන්සේත් ওই කාරණේ පෙන්වා තියෙනවා. දිවස 15 වුණාම වැටෙන ආකාරය. ඒකේ උපමාවක් පෙන්නනවා මෙන්න මෙහෙම. යම්කිසි මිනිස්සේ එක ගමක ඉඳලා පිරිසක් එක්කලා කතා බහ කරලා කාලා බීලා ඒ ගමේ ටිකක් දවසක් ඉඳලා තව ගමකට යනවා. ඊගමිත් ඔහොම ඉඳලා හිටන් කාලා බීලා කතා බහ කරලා ඔක්කොම කරලා ඉඳලා හිටන් තවත් ගමකට යනවා. ඔහොම ගම් කීපයකට ගිහිලා හිටන් ඇවිදිලා හිටන් තමන්ගේ ගමටත් එනවා. තමන් හිටපු ගම. ඇවිදිලා එයා කල්පනා කරලා බලනවා. මම මෙතෙන්ට ආවේ කොතන ඉඳලාද? ආවල් ගමේ හිටියා. ඒ ගමට ගිහිලා මෙහෙම කෑවා බිව්වා කට්ටිය කියලා කතා බහ කළේ මෙව්වායි මෙහෙම පිරිසක් ඇසුරු කළා. ඊට ඉස්සෙල්ලා කොයි ගමේද හිටියේ? මම ඊට ඉස්සෙල්ලා වෙන මේ අහවල් ගමේ හිටියා. ඒ ගමේ මෙහෙම පිරිසක් ඇසුරු කළා මෙහෙම දේවල් කෑවා බිව්වා හිටියා. එතෙන්ට ආවේ ඊට ඉස්සෙල්ලා කොයි ගමේ ඉඳලාද ආවේ? ඊතර ඉපි අන්නේ වගේ බලාපුහා පේන්නේ කොහොමද? ওই විදිහට පෙර අද්භව පේනවා කියලා දේශනා කරලා තියෙනවා. මේ පේන හැටි. එහෙමනම් අපි අර ගම් 3-4ක ඉඳලා හිටන් ඇවිදිලා බලපුහා අපිට වැටේනවා මම්මයි මේ ගම් ඕකගෙම හිටියේ. හැම ගමකම ඉඳලා හිටන් ආවේ මමමනි. දැන් මේක කොච්චර බැලුවා පේන්නේ එහෙමම තමයි. මෙන්න මෙහෙම එකක් අර බවුන දිවැසින් බලනකොට පේනවා. ඔය විදිහට. පිරුණාට පස්සේ වැට හිතෙනවා. මම එනකොට ඒක කයක ඉඳලා ඒ කය හැදිලා වැඩිලා ඒක ඉඳලා හිටන් ඒ කය මලාට පස්සේ මම බැරුන්නේ. මම එතනින් ආවන්නේ අනිකමට අනිත්තන උපන්නන්නේ. එතන කයෙන් හැදිලා හිටන් වැඩිලා ඔක්කොම කරලා කාලා බීලා ඔක්කොම කරේ ඉඳලා කතා කරලා ඔක්කොම කරලා ඉඳලා ඒ කය එතන මැරුණා. මම මැරුන්නේ නැහැ. මම එතනින් ගියා. ගිහලා අනිකමට ගියා. තව දෙන උපන්න. මෙන්න මෙහෙම සිද්ධියක් පේනවා. මේ මම කියන එකනා මෙන්න මෙහෙම එකනින්. හැබැයි මම කියන එකනාගේ හැඩපේන්නේත් නැහැ. එයා කොහොමද කියලා කියන්නත් බෑ. එයා පාටද ලොකුද පුංචිද කියන්නත් බෑ. මම කියලා කෙනෙක් ඉන්නවාගෙන හැඟීමක් එන්නේ. මේක දෙල්ලංග වැඩක් නෙවෙයි. ලෝතුරා බුදුවරයන් වහන්සේ නම පෙන්වා දෙන තුරු ලෝකෙ කිසිම කෙනෙකුට හොයන්න බෑ. ඒකාන්තයෙන් ඉන්නවා කියලා මම හැඟෙන්නේ. ඕකේ තරම් ගැඹුරු තැනක්. මේ සක්කාය දිට්ඨිය දුරු කරන්න බෑ. ලෝතුරා බුදු පියාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා ওই ධර්මයේ දේශනා කරන තුරු, හොයාගන්න ක්‍රමයේ කියන තුරු. ඒක ඒ තරම් ගැඹුරුයි. සක්කාය දිට්ඨිය කියලා දේශිය කිව්වට තේරෙන්නේ නැහැ. ඒක හොඳට තෝරා ගන්න ඕනේ ආයු ක්‍රමයේ.